සිත ශාන්ත භාවයට පත්වෙන චිත්ත සංසිදීම ලබා දෙන සිතට මහත් සැනසෙල්ලක් උපදවා ගත හැකි සිතේ දියුණුවක් සලසා ගත හැකි සමත භාවනාවක යෙදීමටයි. සමත භාවනාවෙන් කරන්නේ ඔබේ චිත්තය දියුණු කර දෙන එකයි. චිත්ත දියුණුවේදී වර්ධනය වන්නේ චිත්තේකාග්‍රතාවයෙහිවත් සමාධියයි. සමාධිය දියුණු කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අතිශයින්ම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්පර්ශ කරන්ට තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා තුලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි අනුගමනය කිරීමේදී සමාධිය ලැබෙන භාවනාව පුරුදු කළ යුතුයි. ඒ වගේම ප්‍රඥාව ලැබෙන විදර්ශනාවත් පුරුදු කළ යුතුයි. සමාධියේදී ඇතිවෙන චිත්ත ඒකාග්‍රතාවය අපේ මේ දියුණුවට විශාල උරුකුලක්. ඉතින් ඒ සඳහා අපි දැන් කායානුපස්සනා, කය අනුව බැලීම නම් වූ භාවනාව දැන් ප්‍රගුණ කරන්නේ. ඒ වෙනුවෙන් අපි ධාතු මනසිකාරයයි ආනාපාන සතියයි ප්‍රගුණ කරනවා. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වැනි භාවනාවක් ප්‍රගුණ කිරීමේදී ඔබ මනාකොට සිහිය ඒ ආස්වාස ප්‍රස්වාසයේම රැඳවීමට උත්සාහ කරන්න ඕන. එතකොට ඔබට කිමෙන් කිමෙන් ඒ ආස්වාස ප්‍රස්වාසයේ වෙනස්කම් පවා හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ආස්වාස කිරීමේදී දීර්ඝව ආස්වාස කරන විට දැන් දීර්ඝව ආස්වාස කරනවා කියලා ඔබට දැනගන්නට පුළුවනි. ප්‍රස්වාස කිරීමේදී දීර්ඝව ප්‍රස්වාස කරද්දී දැන් මේ දීර්ඝව ප්‍රස්වාස කරනවා කියලා මේ මොහොතේ සිදුවනදී දැනගන්නට පුළුවනි. ඒ වගේම කෙටියෙන් ආස්වාස කරද්දී දැන් ආස්වාසී කෙටි කියා දැනගන්නට පුළුවනි. කෙටියෙන් ප්‍රස්වාස කරද්දී ප්‍රස්වාසත් කෙටි කියා දැනගන්නට පුළුවනි. එවැනි දැනීමකට ඔබේ අවධානය යොමු වෙනකොට ඔබ තුල කෙමෙන් කෙමෙන් සිතේ එකඟ බව දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ධාතු මනසිකාරයේදී ඔබ කරන්නේ මේ ශරීරය ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ විමසා බලන විදිහට සිහිය පිහිටුවීමයි. මේ කයේ තිබෙනවා පොළවට පස්වී යන ස්වභාවයට අයිතිදී. ඒට කියන්නේ පඨවි ධාතු. මේ කයේ තිබෙනවා ජලයේ දෙවියන ස්වභාවයට අයිතිදී. ඒට කියන්නේ ආපෝ ධාතු. මේ කයේ තිබෙනවා රස්නිදී. ඒට කියන්නේ තේජෝ ධාතු. මේ කයේ තිබෙනවා හුළඟි හමාගෙන යන දේ. ඒට කියන්නේ වායෝ ධාතු. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ පඨවී ධාතුව දෙස මහපොළෝ දෙස බලන්නාසේ බලන්න කියා. ආපෝ ධාතුව දිහා බලන්ටයි පදාලේ ජලය දෙස බලන ආකාරයෙන්. තේජෝ ධාතුව දෙස බලීමට වදාලේ ගින්න දෙස බලන ආකාරයෙන්. හුළඟ වායෝ ධාතුව දෙස බලන්නට කියා අපට වදාලේ හුළඟක් දෙස බලන විදිහට. අන්න එතකොට තමයි යාගේ මනස නිස්කාමී සහල්ලු නොබෙන්දුණු ස්වභාවයකට පත්වෙන්නේ. එබඳු නිස්කාමී මනසකින් ආනාපාන සතිය වඩද්දී එක්පණින්ම ඔබේ සිත එකඟ වෙන්න එක උදව් වෙනවා. ඉතින් අපි දැන් එහෙමනම් මේ කායානුපස්සනා භාවනාව තුලින් පළමුවෙන්ම අපි ධාතු මනසිකාරය දියුණු කරන්නට මහන්සි ගනිමු. ධාතු මනසිකාරයේදී මේ ශාරීරියේ කොටස් වෙන්වෙන් වශයෙන් බැලීමටයි බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දී වදාළේ. ඉතින් ඒ නිසා අපි දැන් ඒ බුද්ධාවාදය සිතේ තබාගෙන මේ ශාරීරික කොටස් ධාතු වශයෙන් වෙන් කර කර බලමු. දැන් බලන්න ඔබ ඔබේ කය දිහා, දැන් බලන්න ඔබ හිඳිනා සිටින ඉරියව්ව, දැන් ඔබට ඔබව හඳුනා ගන්නට පුළුවනි. දැන් ඔබේ ශරීරයේ තිබෙන ධාතු කොටස් ඒ කිව්වේ පස් වෙලා යන ස්වභාවයට අයිතිදේ, දිය වෙලා යන ස්වභාවයට අයිතිදේ, රස්නි ස්වභාවයට අයිතිදේ, සුලඟට අයිතිදේ, වෙන්වෙන් වශයෙන් බලන මට්ටමට අපේ කල්පනාව දියුණු කර ගනිමු. දැන් ඔබ හොඳට බලන්න ඔබේ ඔළුවේ කෙස් දිහා. මේ කෙස් වල ස්වභාවය තමයි ඔබ වයසට යද්දී මේ කෙස් ඉදෙනවා, මේ කෙස් ගලවෙනවා, අන්තිමේදී ගහක කොළයක් පොළොට වැටිලා දිරල යනවා වගේ මේ කෙස් පොළොට වැටිලා දිරලා ගින් පොළවේ පස් බවට පත් වෙලා නොපෙනී යනවා. කෙස් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. කෙස් පඨවී ධාතු, කෙස් පඨවී ධාතු, කෙස් පඨවී ධාතු. ඊළඟට බලන්න ඔබේ ශරීරයේ තිබෙන ලොම් ගැන. කෙස් වගේමයි මේ ලොම් වයසට යද්දී ඉදෙනවා, සුදු පැහැ ගැන්වෙනවා, ගැලවෙනවා. ඒවත් කෙස් වගේම දිරදිරා ගිහින් පොළොවට වැටිලා පොළොවේ පස් එක්ක එකතු වෙලා පස් බවට පත් වෙනවා. ඔබේ ඇඟිලිවල, පාඇඟිලිවල නියපොතු තියෙනවා. නියපොතු වැඩෙද්දී ඔබ කැපුවා ඒවා. කැපුවු නියපොතු කැබලි පොළොවට වැටිලා පස් වෙලා ගියේ නැද්ද? පස් වුණා. එහෙමනම් මේ නියපොතු ඇඟිලි තුඩු කෙලවරේ ඇති ඔය නියපොතු අන්තිමේදී පොළොවට වැටිලා පොළවේම දිරලා පොළවටම පස් චුට්ටක් ලබා දීලා නොපෙනී යනවා. නියපොතු කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. නියපොතු පඨවි ධාතු. නියපොතු පඨවි ධාතු. ඒ වගේම චුට්ටක් හිතන්න දැන්. ඔබේ මුඛයේ ඇති දත් ගැන. සමහර විට මේ වෙනකොට ඔබේ මුඛයේ සියලු දත් ගැලවී යන්නක් ඇති. සමහර විට මේ වෙනකොට ඔබේ මුඛයේ සමහර දත් පණුව කාලා අමාරුවෙන් ඇති ඔබ. සමහර විට මේ වෙන විට ඔබේ මුඛයේ දත් සෙල වෙනවා ඇති ගැලවීමට. එහෙමනම් දත්වල ස්වභාවය මොකක්ද? පනෝකන ස්වභාවයට අයිති. ගැළවෙන ස්වභාවයට අයිති. දිරන ස්වභාවයට අයිති. අන්තිමේදී මේ දත් ගැළවිලා පොළොවටයි වැටෙන්නේ. පොළවේම දිර දිර ගිහිල්ලා පොළවට පස් වෙලා නොපෙනී යනවා. දත් කියන්නේ පස්ලාන ස්වභාවයට අයිති දෙයක්. දත් පඨවි ධාතු. දත් පඨවි ධාතු. අපි සෑම කෙනෙකුටම මේ ශරීරයේ වටා හමක් තිබෙනවා. මේ සමේ ස්වභාවයේ තමයි නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙන එක. ඒ වගේම මේ සම දිරායන ස්වභාවයට අයිති. වයසට යන්න යන්න මේ සම ඇකිලෙනවා. ඇකිලි ඇකිලි මේ සම දිරන ස්වභාවයට පත් වෙනවා. අන්තිමේදී පොළවට වැටිලා පොළවටම කුණු වෙලා දිරලා පොළවේම පස් බවට පත් වෙලා නොපෙනී යනවා. එහෙමනම් මේ සම කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම මේ ශරීරයේ තිබෙන මාංශ පේශි. ඒ මාංශ පේශි පවා අන්තිමේදී කුණු වෙලා දිරලා බේලිලා ගිහින් පොළවට පස් වෙලා පස් චුට්ටකින් නිමා වෙනවා. මස් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පඨවි ධාතු. අපි සෑම කෙනෙකුගේම මේ ශරීරය ඇතුලේ ඇටසකිල්ලක් තියෙනවා. මේ ඇටසකිල්ලට අර ඉරනමමයි අයිතිවන්නේ. ඔළුව ඇස්සේ තිබෙන්නේ හිස් කබලක්. බෙල්ල ඇස්සේ තිබෙන්නේ බෙල්ලයට. උරහිස් ඇතුලේ තිබෙන්නේ උරහිස්සට. අත්ඇතුලේ තිබෙන්නේ අත්ඇට. ඇඟිලි ඇතුලේ තිබෙන්නේ ඇඟිලියට. පපුව ඇස්සේ තිබෙන්නේ ඉල ඇට. පිටේ තිබෙන්නේ කොඳු ඇට. ඒ වගේම කොඳු ඇට වලට පහලින් උකුල් ඇට. ඒටත් පහලින් කලවා ඇට. ඒටත් පහලින් ධනිස් ඇට. ඊටත් පහලින් කෙන්ඩා ඇට. පාට පා ඇඟිලියට. පරිස්සමින් තමයි මේ ශරීරය හසුරවන්න තිබෙන්නේ. අපරිස්සම් වුණොත් මේ ඇට කැඩෙනවා. අනතුරු වලට ලක් වෙලා මේ ඇට පොඩි පට්ටම් වෙනවා. එහෙමනම් ලොකු හයියක් තියක් නැහැ. අන්තිමේදී මරණයෙන් පස්සේ අන්තිමටම මේ යට තමයි ඉතුරු වෙන්නේ. මේ යට දිරදිරා ගිහින් අන්තිමට පොළවේ පස් බවට පත් වෙලා නොපෙනී යනවා. පස් බවට පත් වෙලා නොපෙනී යනවා. මේ යට දිරදිරා ගිහින් පස් වෙලා නොපෙනී යනවා. මේ වෙනකොට මේ ලෝකේ කී කෝටියක් නම් මැරුණාද? කෝයි අයගේ යට සැකිලි ඔක්කොම පොළවට පස් වුණා. කෝයි අයගේ කෙස් ඔක්කොම පොළවට පස් වුණා. කෝයි අයගේ ලොම් පොළවට පස් වුණා. කෝ නියපොතු පොළවට පස් වුණා. කෝ දත් පොළවට පස් වුණා. කෝ සම පොළවට පස් වුණා. කෝ මස් පොළවට පස් වුණා. කෝ ඇට පොළවට පස් වුණා. පඨවි ධාතුවට අයිති දෙය පඨවි ධාතුවටමයි උරුම වෙන්නේ. පස්සල යන ස්වභාවයටයි අයිති. ඒ වගේම මේ ශරීරයේ ඇට ඇතුලේ තිබෙනවා මස් జాතියක්. ඒවට කියන්නේ ඇට මිදුලු. ඒ ඇට මිදුලු ඇට සමගම දිරදිරා ගිහින් පස්සලා යනවා. ඇට මිදුලු පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා වකුගඩු. වකුගඩුත් අන්තිමට කුණු වෙලා දිරදිරා ගිහිල්ලා පොළවට පස් වෙලා නොපෙනී යනවා. වකුගඩු පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා අක්මාව. අක්මාව පොළොවට වැටිලා අක්මාව දිරා යන ස්වභාවයට අයිති කුණු වෙලා යන දෙයක්. අන්තිමට කුණු වෙලා ගිහින් පොළොවට පස් වෙලා නොපෙනී යනවා. ඒ වගේම මේ ශරීරයේ තිබෙන පෙනහළු දැන් අපි හුස්ම ගනිද්දී දිගෑරෙනවා. හුස්ම හෙළද්දී ඇකිලෙනවා. අන්තිමට මේ පොනහලු ක්‍රියා විරහිත වෙලා අභ්‍යන්තරය තුලම කුණු වෙන්න පටන් අරගෙන අන්තිමේදී දිරාගෙන ගෙහින් පොළවට පස් වෙලා නොපෙනී යනවා. පෙනහලු කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පෙනහලු පඨවි ධාතු. ඉවගේම මේ ශරීරයේ තිබෙනවා කුඩා බඩවැල්, හීනි දිග බඩවැලක්. ඒකත් කුණු වෙලා ගිහින් නොපෙනී යන දෙයක්. කුඩා බඩවැල් පඨවි ධාතු. ඉවගේම මේ ශරීරයේ තිබෙනවා මහා බඩවැල්, ඒද නොපෙනී යන දෙයක්. මහා බඩවැල්ත් පඨවි ධාතු. ඉවගේම මේ ශරීරයේ තිබෙනවා අසුචි. ඒවත් අන්තිමට දිරලා දිරලා ගිහිල්ලා පොළොවට පස් වෙලා නොපෙනී යනවා. එයත් පඨවි ධාතු. මේ ඔක්කොම මේ ශරීරයේ තිබෙන පොළොවට පස් වෙලා යන දේවල්. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා ජලයේ දේවි යන දේවල්. ඒවට කියන්නේ ආපෝ ධාතු. මේ ශරීරයේ තිබෙනවා පිට කියලා කහපාට දියරයක්. ඒව වතුරේ දීවි යන නිසා ආපෝ ධාතු. මේ ශරීරයේ තිබෙනවා සෙම කියලා දියරයක්. ඒ පෙන සහිත දියරය වතුරේ දීවි යන නිසා සෙම ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා මේ ලී කුණු වීමෙන් හැදෙන දියරයක්. ඒවට කියන්නේ හැරව. එය වතුරේ දීවි යන නිසා ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා රතු පාට දියරයක්. වතුරේ දීවි යන දෙයක් ලී ආපෝ ධාතු හිස් මුදුනේ ඉඳලා යටිපතුල දක්වා මේ සමෙන් උඩට වතුර බින්දු වැක්කිරෙන්නේ නැහි වැක්කිරෙනවා දහඩිය ඒවා වතුරේ දියවි යන නිසා ආපෝ ධාතු ඒ වගේම මේ සමෙන් උඩට මතුවෙන තෙල් ගතියක් තියෙනවා ඒ තෙල් මන්ද වතුරේ දියවි යන නිසා ආපෝ ධාතු ඒ වගේම මේ ඇස්වල හට ගන්නවා කඳුළු මේ කඳුළු වතුරේ සේදී යන නිසා කඳුළුත් ආපෝ ධාතු කටේ ඇති වෙනවා දියර ජාතිය කෙල මේ කෙල වතුරේ දිවි යන දෙයක් කෙල ආපෝ ධාතු නාසී ඇති වෙනවා දීර යාතියක් ඒවා වතුරේ දිවි යන නිසා ඒවා අයිති ආපෝ ධාතුවට ඒ තමා සුටු ඒ වගේම මේ ශරීරයේ අපද්‍රව්‍යයක් හැටියට බැහැර වෙන දීර යාතියක් තියෙනවා ඒ වතුරත් එක්ක මිශ්‍ර වෙනවා දී වෙලා යනවා ඒවට කියන්නේ මුත්‍රා මුත්‍රායිති ආපෝ ධාතුවට එහෙමනම් මේ ශරීරයේ පොළොවට පස් වෙලා යන දේවල් තියෙනවා ඒ වගේම ජලයේ දිවි යන දේවල් තියෙනවා ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා උණුසුම් දේවල් රස්නි දේවල් ඒවා තමයි මේ ශරීරයේ තියෙනවා ස්වාභාවික රස්නි ස්වාභාවික රස්නි හැදිලා තියෙන්නේ තේජෝ ධාතුවෙන් මේ රස්නි කිපෙන අවස්ථාව එනවා එතකොට ලুকু උණුසුමක් 10ක් ඇති වෙනවා දැවිල්ලක් හට ගන්නවා ඒ දවිල්ල හටගන්නේ තීජෝ ධාතුවෙන්. ඒ වගේම කාපු බීපු දේවල් අනුභව කරපු දේවල් රස විඳපු දේවල් මේ සියල්ල මේ ශරීරයේ ඇතිවන්නේ මේ ශරීරය අනුභව කරපු දේවල් බඩ ඇතුලේ තැඹිලා ජීර්ණ වෙන්නේ තීජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම ජීර්ණත්වයට පත් වෙන්නේ තීජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා වායෝ ධාතු. වායෝ ධාතු කියලා කියන්නේ හුළඟේ ගහගෙන යන දේවල්. මේ බඩ ඇතුලේ හටගන්න වාතය උගුර දිගේ ඇවිල්ලා කටින් පිට වෙනවා. ඒකට කියනවා උඩට එන වාතය කියලා. මේ බඩ ඇතුලේ හටගන්න වාතය අධෝ මාර්ගයෙන් පිට වෙනවා. ඒකට කියනවා යටට යන වාතය කියලා. ඒ වගේම මේ බඩ ඇතුලේ වාතය තියෙනවා. ඒ වාට කියනවා කුසී ඇති වාතය කියලා. ඒ වගේම කන් සිදුර නා සිදුර ආදී තැන්වල වාතී තියෙනවා. වාට කියන්නේ මේ තැන්වල තිබෙන වාතී කියලා. ඒ වගේම ශරීරයේ පුරාම මේ වායු ධාතු සැරිසරනවා. ඒට කියන්නේ අඟපස්සක පුරා සැරිසරා යන වාතී කියලා. ඒ වගේම මේ තියෙන වාතී තමයි ආස්වාස කරන්නේ. ඒකට කියනවා ආස්වාස වාතී කියලා. ඒ වාතය තමයි ප්‍රස්වාස කරන එකට කියනවා ප්‍රස්වාස වාතය කියලා. එතකොට මේ ආස්වාස වාතයත් ප්‍රස්වාස වාතයයි වායෝ ධාතුවට. ඉතින් එහෙමනම් මේ ශරීරයේ තියෙනවා පස් වෙලා යන ස්වභාවයට අයිතිද ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා දීවලා යන ස්වභාවයටයි තිබේ. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා රස්නි ස්වභාවයට ආйтиදී ඒ වගේම මේ ශාරීරියේ තිබෙනවා. වායු ස්වභාවයට ආйтиදී අපට මේ ගැන බලන්න කියලා වදාළේ අපගේ බුදුරජාණන් වහන්සේ විසින්. ඒ විදිහට අපි බලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ අපිට වදාලා තව දෙයක් කරන්න කියලා. උන්වහන්සේ අපිට කියා දුන්නා සිහියෙන් හුස්ම ගන්න කියලා. සිහියෙන් හුස්ම හෙලන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න කියලා. දැන් අපි අනේක කරමු. සිහියෙන් හුස්ම ගන්න කල්පනා කරමු. සිහියෙන් හුස්ම හෙලන්ට දැන් අපි සිහිය යොදමු. එතකොට දැන් හොදට බලන්න හුස්ම ගනිද්දී ඔබ සිහියෙන් හුස්ම ගන්නවද බලන්න. දැන් හුස්ම හෙලද්දී ඔබ සිහියෙන්ද හුස්ම හෙලන්නේ කියලා බලන්න. ඔබ සිහියෙන්ම හුස්ම ගන්නව නම් සිහියෙන්ම හුස්ම හෙලනව නම් අන්න හරි. එතකොට ඔබේ හිත බාහිර අරමුණු වලට දුවයි. ඒක හිතේ ස්වභාවය. ඔබට තිබෙන්නේ ඒකෙදී හිතට ඒ විදිහට දුවන්න ආරින්න නැතුව ආයෙම ආස්වාස පස්වාසයට සිහිය යොමු කරන එක. එතකොට ආයෙමත් ඔබට පුළුවන් වෙනවා සිහියෙන් හුස්ම ගන්නත් සිහියෙන් හුස්ම හෙලන්නත්. එතකොට ඔබට ආයෙමත් බාහිර සද්දයකට බාහිර අරමුණකට ආහිතයයි. ඔබ ආයත් වීර්ය පාවිච්චි කළා, නුවණ පාවිච්චි කළා, ආයමත් සිහිය යොදන්ට උන ආස්වාස කිරීම ගැන ප්‍රස්වාස කිරීම ගැන. එතකොට ඔබට පුළුවන් වෙනවා ආයමත් සිහියෙන් හුස්ම ගන්නට සිහියෙන් හුස්ම හෙලන්නට. මේ විදිහට ඔබ පුරුදු කරගෙන යනකොට ඔබට මේ ආස්වාස ප්‍රස්වාස වල වෙනස්කම් හොඳට හඳුනගන්න පුළුවන් වේවි. සිහියෙන් ආස්වාස කිරීම සිහියෙන් ප්‍රස්වාස කිරීම කරද්දී ඔබට මේ දීර්ඝව ආස්වාස ඇතුළු වෙන හැටි, දීර්ඝව ප්‍රස්වාසය පිට වෙන හැටි, කෙටියෙන් ආස්වාස කරන හැටි, කෙටියෙන් ප්‍රස්වාස වෙන හැටි ඔබට මේ වෙනස්කම් ආස්වාස ප්‍රස්වාස වල දැනගන්න පුළුවන් වේවි. එතකොට ඒ සඳහා ඔබ කරන්න තිබෙන්නේ එක දෙයයි. සිහියෙන් ආස්වාස කිරීමත් සිහියෙන් ප්‍රස්වාස කිරීමත්. ඔබ තුල මේ කුසලතාව දියුණු වෙනවද කියලා බලන්න පුළුවන්. ඔබේ වීරිය උරගා බලන්න පුළුවන්. ඔබේ නොවන උරගා බලන්න පුළුවන්. හොඳ අවස්ථාවක් දැන් මේ පෙමරුණි. ඔබේ මානසික කැපවීම කොයිතරම් තිබෙනවාද කියලා දැන් ඔබටම දැනගන්න පුළුවන් වෙලාවක්. ඉතින් ඒ නිසා ඔබ කලබල වෙන්නේ නැතුව හොඳට සිහියෙන් හුස්ම ගැනීමත් හුස්ම හෙලීමත් ගැන සිය යොමු කරගන්න. ඔබේ වීරියත් ඔබේ සිහියත් තුරගා බැලීමේ දුර්ලභ අවස්ථාවක දැන් මේ මොහොත ඔබට පැමිණුණේ. ඉතින් ඔබ දැන් හොඳට බලන්න සිහියෙන් ආස්වාස කිරීම ප්‍රසාර කිරීම. ආස්වාසයක් ප්‍රසවාසයක් ආස්වාසයක් ප්‍රසවාසයක් ආස්වාසයක් ප්‍රසවාසයක්.